Order, please. Kathanayaka visayan karanu labana nivedana. Didasdaata mei masa 11 wenna sikurada enam ada dina purabhaga 11 thiyata mage nilakamareedi paathmita nimitha vishesha rasaya pilibada danum dimak karajena mantriwrun thiyera janamita paminna sahabawan lesa main danum dimata kamathnemi. Lipi lekhanadiya piliganwima garu mudalha janamaadhya amaathyathuma.
Yavi naththam?
Lipi lekhanadiya.
Garu kathanayakathumani. 2017 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනීය සම්නිවේදයේ පිළිබඳ ආංශික ගරු ආචාර්ය මන්දුර ගුණවර්ධන මහත්මයා
මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි මොකද මීට සතියකට පෙර මේ ගරු සභාවට වාර්ෂික වාර්තාව ඉදිරිපත් වෙන්න කලින් මුදල් අමාත්‍යතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා මාධ්‍ය ආයතන වෙතට පවා මේ වාර්ෂික වාර්තාව ලබා දීලා තිබුණා ගරු කතානායකතුමනි. නමුත් මුදල් නීති පනත අනුව ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ඒ පිළිගැන්විය යුතුව තිබෙනවා. සතියක් විතර පමා වෙලා තමයි පිළිගන්නන්නේ. මම හිතනවා මේ පූර්වාදර්ශයක් කොට නොගෙන සියලුම ආයතනවලට දෙන්න කලින් උත්තරීතර සභාව වෙන පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ වාර්තාව ප්‍රථමයෙන් මුදල් අමාත්‍යවරයාට පිළිගැන්වීමෙන් පසු ප්‍රථම රාජකාරිය ලෙස පාර්ලිමේන්තුවට එවන්න කියන ඉල්ලීම කරන්න කැමැති.
ගරු ප්‍රධාන සංවිධායකතුමා යනු දැනුවත් කියන්නේ මම හිතන්නේ අපිට පිටපත් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි. ඔව්. ඔව් ගරු හැරිසන් මහත්මයා, ඇමතිතුමා. කවුද? ගරු නලින් බණ්ඩාර මහත්මයා.
ආව නම් ඇමතිකමක් හම්බුන්නේ නැහැ සර්. තාම
පාර්ලිමේන්තුවේ කන්නඩී පොඩ්ඩක් දුර.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ පාර්ලිමේන්තු මහලේකම්තුමාට 2018 4 19 විපක්ෂයේ ආසන පැනවීම සම්බන්ධව ලිපියක් ලැබලා තියෙනවා. ඒකෙදි පැහැදිලිවම අප කණ්ඩායමක් ලෙස මැයි මාස 8 වන දින සිට විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත. එම නිසා අපාට විශේෂ ආසන විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා තිලංග තුමාද පිළ මාතුමාගෙත් මේකේ අස්සර තියෙනවා. විශේෂයෙන් විශ්ව ස්ථාවර නියෝග යටතේ නියෝජ්‍ය කතානායක ධූරයේහි පුරප්පාඩුවක් ස්ථාන නියෝග 6-1 යටතේ තියෙනවා. නියෝජ්‍ය කතානායක ධූරයේහි පුරප්පාඩුවක් ඇතිවීමෙන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේදී ප්‍රධාන කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුව විසින් අවස්ථානෝචිතව පරිදි නියෝජ්‍ය කතානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට කටයුතු කරන්න ඕන කියන එක. ඇත්තටම දැනටත් එතුමා විපක්ෂේ වාඩි වෙලා තිනවා. මේ ලිපිය අනුවත් එතුමා මේකෙන් ඉල්ලා අසුනා කියන එක පිළි අරගෙන දිනවා. ගරු මහලේකම්තුමාට ලිඛිතව ඉදිරිපත් කරලා තිනවා. දැන් 8 වෙනිදා ඉඳන් දවස් කිහිපයක් ගිහිල්ලා තිනවා. මෙතන පුටුවත් පුරප්පාඩු වෙලා තිනවා, හිස්සලා තිනවා. ඇයි ඔබතුමාට මේ කටයුත්ත සම්පූර්ණ කරන්න තියෙන බාධාව කියන එක අපිට දැනගන්න කැමති ගරු කතානායක.
ගරු මන්ත්‍රීතුමා, මම මේක ඊයේත් පැහැදිලි කළා. ව්‍යස්තානුකූලව ඒ ඇබෑත්ව සම්බන්ධයෙන් ඉලාසීම දෙන්න ඕනේ අධිකාරු ජනාධිපතිතුමාට. ඒ වගේම අධිකාරු ජනාධිපතිතුමා විසින් ඒක කතානායකවරයාට දැනුවට පස්සේ තමයි ඊළඟ පියවර ගන්නෙ. ඉතින් මට ඒ දැනවීම තාමත් අධිකාරු ජනාධිපතිතුමා විසින් දන්වා තිබුණේ නැහැ. මම ඒක ඊයේ එතුමාගේ අවධානයට යොමු කළා, පෙරේදාත් අවධානයට යොමු කළා, ගරු අග්ගම එතුමාත් අවධානයට යොමු කළා. මටත් කවුරු හරි කමන්න, මටත් පුළුවන් තරම් ඉක්මනින් නියෝජ්‍ය කතානායකවරයෙක් ලැබීම ඉතා අවශ්‍ය. මොකද මට තනියම මේක අදින්නත් මට අමාරුයි. ඉතින් එල්ලීම කරලා තියෙන වහම ලැබෙච්චට ඒක පාර්ලිමේන්තුව දැනුවත් වෙනවා. අපි පත් කිරීම කරලා මම දැනුවත් කරනවා.
ගෞරවනීය තනතුරක් ඔබතුමාට සහාය තියෙනවා. මේ ඔබ සභාවට කියපු ගෞරවයක්. ඉතින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉක්මනට මේ අවශ්‍ය කටයුතු කරලා ඒ සඳහා සුදුසු දක්ෂ මේ ඔබතුමාට සහාය දෙන්න පුළුවන් කෙනෙක්.
මට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ඕනම කෙනෙක්ගේ වැඩ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මට තියෙන පත් වීම ජමා දෙන එක විතරයි. බොහොම ස්තුතියි. ඔව් පොඩ්ඩයි. ඔව් කියන්න ගරු මරිකම ඇතුමා.
මං අහන්නේ දැන් නියෝජ්‍ය කතානායකතුමා එතුමාගේ නිල කාර්යාලය, නිල වාහන, නිල කාර්ය මණ්ඩලය දේශපාලන කටයුතු වලට පාවිච්චි කරා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාට පියවර ගැනීමේ හැකියාවක් තියෙනවද?
දැන්ට ඒවා ඔක්කොම බාර දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අතීත ගැන මට හොයන්න බෑ. දැන්ට ඔක්කොම බාර දීලා තියෙන්නේ. ගරු මැතුමා ගල්ලක්
ගරු කතානායකතුමනි දෙදත් පාලේ ජනවාරි අටුවෙන්න්නම් පස්සේ මේ බාල්මේන්තු තුළ මෙතෙක් ලෝකයේ පැතුන ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාත්මක උන්නෑ. අඩු නියෝජිත නැති අඩු පක්ෂ අගමැතිවරය පත් කළේ එති මේ මාස එක හමත් ඔය විදිරම ගියාම
ගරු බන්ඳුල ගුණාද හරි ඒ අවධාන යොමු කරන්න. හරි ආචාර බන්ඳුල ගුණාදන මැත්තිමා ආචාර බන්ඳුල ගුණාදන මැත්තුව රේ සම්තින්
ගරු කතානාකිතුමන මේ ඊයේ බොහොම පැහැදිලිව ස්බි සනායක අමාත්‍යතුමා ප්‍රකාශ කළා විපක්ෂේ අයටත් නියෝජ්‍ය කතනායක දූරේ ඔබතුමා සමඟ බොහොම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කියන. ඉතින් ඒ නිසා ආණ්ඩු පක්ෂයටම විතරක් කතානායක හා නියෝජ්‍ය කතනායක දූර ලැබිය යුතුයි කියන සම්ප්‍රදායක් අපේ පාර්ලිමේන්තුවේ නැහැ. ඒ නිසා විපක්ෂයටත් ඒ තනතුරු දැරීමේ අයිතිය තියෙනවා. විපක්ෂයේ කතානායකතුමකුත් තියෙනවා. කතානායකතුමා හෝ නියෝජ්‍ය කතානායකතුමා සභාව තුළදී අපක්ෂපාතී ලෙස අපි වෙනුවෙන් පෙනී සිටීම තමයි කරන්න ඕන.
ඔව් ඒක ඉතින් අපේ අභ්‍යත්ව ගැන ජනදුන් මහත්මයා අපිට සභාවට මම අවස්ථාව ලබා දෙන්නම්. ඔව් ගරු මැතිතුමා කියන්නේ ගරු නරිමන්
ඔව් බන්දුල උරන්ද මැතිතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ මේකේ පැහැදිලිවම තියෙනවා. ඔබ දැනටමත් දන්නා පරිදි ගරු අග්‍රමාත්‍යාට විරුද්ධව පාර්ලිමේන්තුවේ පැති විශ්වාස භංග යෝජනාවට පක්ෂව චන්ද්‍ර ප්‍රකාශ කළ පහත නම් සඳහන් කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය කතානායකතුමන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස වගකීම් දරු අප 2018 අප්‍රේල් මස 11 වන දින අප දරූ තනතුරු වලින් සහ ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන ලදී. තනතුරු වලින් කියන්නේ නියෝජ්‍ය කතානායකතුමා. මේකේ කතානායකතුමා. එතකොට මේකේ පැහැදිලිවම අංක 11ට තිලංග සුකුමත පාලමතුමා අත්සන් කරලා තියෙනවා. ඒ කියන්නේ තනතුරෙන් ඉවත් වෙලා. තනතුරෙන් ඉවත් වෙලා ආණ්ඩුවෙන් ඉතර නෙමෙයි
තුමා. මේකේ පැහැදිලිනේ ගරු නරිම් මණ්ඩාර මැතිතුමා මට ලිපියේ වන්න ඕනේ ජනාධිපතිවයි කියන අපි ක්‍රියා කරන්න. හරිද? තෝරගන්නේ පාර්ලිමේන්තුවේනේ ඡන්දයක් තියෙනවනේ. බුදුමනට අවස්ථාවක් තියෙනවා. මොකද ලමු අවස්ථාව තියෙනවා. දැන් අපේ නියෝජ්‍ය කාරක සභාපතිතුමා ඉන්නේ විපක්ෂයෙන් පත් කරලා තියෙන්නේ. දැන් මට ඕනම කෙනෙක්ගේ වැඩ කරන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒක කවුරු පත් කළොත් අපි වැඩ කරමු. පාර්ලිමේන්තුවේ අරකතුලේ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි ප්‍රධාන කටයුතු මේ කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනය සංනිවේදයේ පිළිමද ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම
ගරු කතානායකතුමනි ප්‍රවාහන හා සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වාර්තාව කාන්තා ශ්‍රීපුලි සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු වෛද්‍ය තුසිතා විජයමාන මැතිතුමිය විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2016 වර්ෂයේ සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංග 27 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ආරබල් ඩග්ලස් දේවානන්ද
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே மீள் குடியேற்றம் புனர்வாழ்வு வடக்கு அபிவிருத்தி மற்றும் இந்து மத விவகாரங்கள் கௌரவ அமைச்சர் டி எம் சுவாமிநாதன் அவர்களிடம் கேட்பதற்கு கடந்த கால யுத்த முடிவின் பின்னர் புனர்வாழ்வு அளிக்கப்பட்ட முன்னாள் இயக்க உறுப்பினர்களுக்கு புனர்வாழ்வு அதிகார சபையினால் ஒருவருக்கு சுமார் 250,000 ரூபாய் வீதம் நிதி வழங்கப்பட்டதாகவும் மேற்படி நிதி மானிய அடிப்படையில் வழங்கப்பட்டதாகவும் கூறப்பட்டே அப்போது புனர்வாழ்வு அளிப்பு செயல்பாடுகளில் ஈடுபட்டிருந்த இராணுவத்தினரால் மாவட்ட செயலகங்களில் வைத்து கடந்த 2013 பிப்ரவரி மாதம் 21 வழங்கப்பட்டதாகவும் இந்த நிதியானது வங்கி கடன் என தங்களுக்கு அறிவுறுத்தப்படவில்லை என்றும் தெரிவித்துள்ள புனர்வாழ்வு அளிக்கப்பட்ட முன்னாள் இயக்க உறுப்பினர்கள் மேற்படி நிதியை தவணை முறையில் செலுத்த தவறியமைக்காக இலங்கை சேமிப்பு வங்கியின் அறிவுறுத்தலுக்கு அமைவாக சட்டத்தரணி ஒருவரால் 11/1/2018 கொண்ட கடிதம் அனுப்பப்பட்டுள்ளதாகவும் அக்கடிதத்தின் பிரகாரம் 14 நாட்களுக்குள் முழு தொகையினையும் செலுத்த தவறின் சட்ட வட்டி மற்றும் வழக்கு செலவு என்பவற்றை சேர்த்து முழு தொகையையும் அறவிடுவதற்கான சட்ட நடவடிக்கைகள் எடுக்கப்படும் என குறிப்பிடப்பட்டுள்ளதாகவும் மேலும் தெரிவித்துள்ளார். மேற்படி நிதியானது வங்கிக் கடன் என்கின்ற அறிவுறுத்தல்கள் இன்றியே ஒரு அரசியல் ஏற்பாடாக அப்போது வழங்கப்பட்டதாகவே கருதுகின்ற மேற்படி முன்னாள் இயக்க உறுப்பினர்கள் தற்போது போதிய வேலை வாய்ப்புகள் இன்றி பொருளாதார ரீதியில் மிகவும் பின்தங்கி இருக்கின்ற நிலையில் தங்களால் மேற்படி நிதியை செலுத்துவதற்குரிய மார்க்கங்கள் இல்லை என்றே தெரிவிக்கின்றனர். எனவே இவர்களது நிலைமையினை அவதானத்தில் கொண்டு மேற்படி கடனை ரத்து செய்வதற்கு அல்லது புனர்வாழ்வு அதிகார சபையின் மூலமாக ஒரு ஏற்பாடு செய்து வங்கிக்கு செலுத்துவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? எனது மேற்படி கேள்விகளுக்கான பதிலையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பிலான விளக்கத்தையும் கௌரவ அமைச்சர் டி எம் சுவாமிநாதன் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன்.
கடந்த யுத்தம் முடிவுற்றதன் பின்னர் புனர்வாழ்வு பெற்று சமூகமயப்படுத்தப்பட்ட பயனாளிகளுக்கு இளைஞர்கள் யுவதிகளுக்கும் சுயதொழில் கடன் திட்டம் ஒன்று கீழ் குறிப்பிட்ட உள்ள நிவாரணங்களின் கீழ் 2012 புனர்வாழ்வு அதிகார சபையின் மூலமாக அமுல்படுத்தப்பட்டது. இந்த நிதியின் பிரகாரம் 4% நிவாரண வட்டி வீதம், 1 வருட நிவாரண காலம் ஒன் இயர் ஆஃப் கிரேஸ் பீரியட், மீளச் செலுத்த வேண்டிய ஆகக்கூடிய காலம் 10 வருடங்கள். இக்கடன் வளங்கள் இலங்கை வங்கி, மக்கள் வங்கி, இலங்கை சேமிப்பு வங்கி ஆகியவை மூலம் அமுல்படுத்தப்பட்டதோடு அதற்கான நிதி வளங்கள் வங்கிகளின் மூலமாக மேற்கொள்ளப்பட்டன. புனர்வாழ்வு அதிகார சபையினரால் உரிய கடன் திட்டங்களை அமுல்படுத்துவதோடு வங்கிக்கு 8% வட்டி நிவாரணம் இன்ட்ரெஸ்ட் சப்சிடி வளங்கள் இதன் கீழ் மேற்கொள்ளப்பட்டிருக்கின்றது. உரிய இளைஞர்களுடன் கடன் வழங்கும் போது இது கடன் என ஆலோசனை வழங்கப்பட்டதோடு கடன் விண்ணப்ப படிவம் 2 பிணதாரர்களின் பிணைவுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. வங்கி நிதி கடன் வழங்குவதற்காக பயன்படுத்தியுள்ளதால் கடனை செலுத்த தவறியவர்களுக்கு சட்ட நடவடிக்கை மேற்கொள்ள வங்கி அதன் சட்ட திட்டங்களுக்கு ஏற்ப நடவடிக்கை மேற்கொள்ளியிருக்கின்றது. எவ்வாறாயினும் வறுமை மற்றும் குடும்ப பொருளாதார பற்றாக்குறைகளின் காரணமாக கடனை செலுத்த முடியாத வடமாகாண நபர்களுக்காக அரசு தலையிட்டு ஏதாவது நிவாரணம், அதாவது அரசு தலையிட்டு ஏதாவது இல்லை நிவாரணம் வழங்க எனது அமைச்சின் மூலம் தற்போது வேலைத்திட்டங்கள் அமுல்படுத்தப்படுகின்றது. இது தொடர்பாக பொது திரைச்சேரியுடன் கலந்தாலோசித்து புனர்வாழ்வு பெற்று சமூகமயப்படுத்த இளைஞர்களின் கடன் தொடர்பினை பிரச்சனைகளை தீர்க்க உடனடியாக நடவடிக்கை எடுப்போம் என்று தெரிவிக்கின்றேன்.
என்றால் பாவியலுக்கு ஒரு நெருக்கடி கொடுக்குற மாதிரியான ஒரு இது, அதை தயவு செய்தவருக்கு இடைநிறுத்தி நீங்கள் ஆராய்ந்த பிறகு அந்த நடவடிக்கை எடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன்.
அது ஏதோ ஒரு வங்கி அந்த சட்டத்தரணியின் மூலமாக அந்த காகிதத்தை அனுப்பியிருக்கின்றார்கள். அதற்கு ஏற்ற நடவடிக்கை உடனடியாக நான் எடுப்பேன்.
அரசியல் காரணங்களாக சொல்லப்பட்டது மானியம் அடிப்படையிலான் கொடுக்கப்படுறதாக, அதனால் தயவு செய்து அமைச்சர் அவர்கள் அதற்கு பாருங்கள்.
என்றாலும் அவர்கள் எடுத்தவர்களுக்கு தெரியும் என்றால் பிணை 2 பேர்களுக்கு பிணை வைக்க வேண்டிய சந்தர்ப்ப சூழ்நிலை இருந்தது. அதன் மூலமாகத்தான் இந்த பிணை எடுத்தது. நான் அதை ஏற்றுக்கொள்கின்றேன். அதை நான் முழுமையாக ஏற்றுக்கொள்கின்றேன். அதற்கு எனக்கு என்னால் செய்ய முடியுமான கடமைகளை நான் செய்து வருகின்றேன். நன்றி.
தேங்க்யூ. பிரதான கட்டுவித்து ஆரம்பி பணத் கெட்டும் பத் பிரிமாத தனுந்தீம் பலவினி யோஜனா மீ பணத்தை அதுதீனே பிரிகாரணி நத்திபாவட்டு மாதிரி தனுத்தியலா தீனோ இவன் செய்தார்
யாரும் கதாநாயகத்தை அதுதீனே பணத்தை திருப்பத் கரண்ணே
உண்டாய் தேவனி பணத்தை கம்காரோ உத்தி சமி சமத்த அமாத்தியுமா
யாரும் கதாநாயகத்துமணி කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන 129 වන අධිකාරය වූ සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කීම කවද්ද?
tomorrow.
හොඳයි. තුන්වෙනි පනත නැවතත් කම්කරු වෘත්තීය සමිතිය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සුතිකාගාර සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමි.
සුතිකාගාර සංශෝධන 140 වන අධිකාරිය වූ සූතිකාගාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවනි වර කීම කවදාද?
tomorrow.
යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
I move item number 4 sir.
සභාව එක්කද?
අයි.
අද දින නායකත්වයේ විෂයංක 1 සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. ගරු නිමල් සිරිපාල් සිල්වා මහත්මයා.
ගරු කථානායකතුමනි, සිවිල් ගුවන් සේවා සංශෝධන කෙටුම්පත මම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම මම මෙහි පසුබිම පිළිබඳව මේ ගරු සභාවට විස්තරයක් කර දෙන්නට කැමැති. ඔබතුමා දන්නවා ලංකාවේ තියෙන ගුවන් තොටුපළවල් සිවිල් ගුවන් සේවා පනතේ විධිවිධානයන් අනුව තමයි අපිට පාලනය කළ යුතු වෙන්නේ. විශේෂයෙන්ම මේ සිවිල් ගුවන් සේවා පනත ක්‍රියාත්මක කරයි පස්සේ මෙසේ ක්‍රියාත්මක කරගෙන යන අතර අපට මුහුණපෑමට සිදු වූ විවිධ ගැටලු හා ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ඒ සඳහා පිළියම් සෙවීම සඳහා කරන එක් සංශෝධනයක් වශයෙන් තමයි මෙම සංශෝධනය අපි ගෙනෙන්නේ. විශේෂයෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ, ඒ වගේම මත්තල ගුවන් තොටුපළ කියන මේ ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙක ගත්තොත් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළ වලේ විශාල මගීන් සංඛ්‍යාවක් පැමිණෙනවා. විශේෂයෙන්ම මගීන්ගේ පැමිණීම පහුගිය කාලය තුළ ඉතාමෙන් වැඩි වෙලා තියෙනවා. 2015 මිලියන 8.5ක් පමණ, 2016 මිලියන 9.4ක් පමණ, 2017 මිලියන 0.9, ඒ කියන්නේ මිලියන 10ක් පමණ. ඒත් අර මාස 3ක් අපේ ගුවන් ගමන් පථය වසා තබලා පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය අඩු වුණත් 2017 මිලියන 9.919ක් පමණ මගීන් පැමිණලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ ගුවන් තොටුපළ තුළ විශාල තදබදයකුත් ඇති වෙලා තියෙනවා මේ නිසාම. ඒට ගන්න පියවර මම කියන්නම්. ඒ වගේම අපේ ගෙන එනු ලබන භාණ්ඩ ප්‍රමාණය 2015ට වඩා 12%කින් 2016දීත්, 2016ට වඩා 11%කින් 2017දීත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා එතකොට එයාක්‍රාෆ්ට් මූමන්ට් ගුවන් ගමන් ප්‍රමාණයනුත් ප්‍රමාණයත් 10.6%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ නිසා කටුනායක ගුවන් තොටුපළේ යම් ආකාරයක තදබදයක් තියෙනවා දැනට. මේ තදබදේ සඳහා තිරසාර විසඳුමක් අපි ජපානයේ ජයිකා ආයතනයෙන් දෙවනි සෙකන්ඩ් ටර්මිනල් දෙවන ටර්මිනල් ගොඩ නැගිල්ල සඳහා මුදල් ලබාගෙන වැඩ කටයුතු කරගෙන ගියා කථානායකතුමනි. නමුත් අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් උනේ නැහැ. ජපාන් කොන්ත්‍රාත්කරුවන් විසින් අප වෙත ඉදිරිපත් කරන ලද කොන්ත්‍රාත් මිල ගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 45%ක් වැඩි වුණා. ඒ නිසා ඒකට අපිට දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. ඒ නිසා අපිට සිදු වුණා අපේ රජයේ තියෙන පාරදෘශ්‍ය භාවය ප්‍රදර්ශනය කරමින් එවැනි දෙයක් කරන්න නැතුව ඒ ටෙන්ඩර් එක අපිට කැන්සල් කරන්න සිදු වුණා. දැන් අපි නැවත ඒ ටෙන්ඩරය කැඳවනවා. නමුත් අපිට එය ඒ ටර්මිනල් එක හදලා ඉවර වෙනකන් අපිට අවුරුදු 4-5ක් බලා ඉන්න පුළුවන් කමක් නැහැ. తాවකාලික සොලියුෂන් එකක් වශයෙන් අපි ටෙම්පරරි ටර්මිනල් එකක් තාවකාලික ටර්මිනල්ස් ඒ වගේ ලෝකේ බොහෝ ගුවන් තොටුපොළ හදලා තියෙනවා. ඒ පිළිබඳව මම විශේෂ කණ්ඩායමක් තාක්ෂණික කණ්ඩායමක් යවලා ඒ ගුවන් තොටුපොළවල් පරීක්ෂා කරලා මාස 6ක් ඇතුළතදී ටෙම්පරරි ටර්මිනල් එකක් තාවකාලික ටර්මිනල් එකක් අනිත් එක හදනකම් හදන්න පුළුවන් ආකාරයකට දැන් වැඩ කටයුතු කරගෙන ඒක අවශ්‍ය ටෙන්ඩර් පරිපාටියට අපි බැහැලා තියෙනවා. ජූනි මාසයේ 12 වෙනිදා ඒ ටෙන්ඩර් වහනවා අපි හිතනවා මේ අවුරුද්ද අග වෙනකොට අපිට ඒ ටෙම්පරරි ටර්මිනල් එකත් හදලා මේ තියෙන තදබදයට අපිට පිළිතුරු සපයන්නට පුළුවන් වෙයි. ඉතින් මේ තදබදයේ මේවා තුලින් ප්‍රයෝජනෙට ගන්න විවිධ පිරිස් ඉන්නවා. ඔබතුමා දන්නවා එයාපෝර්ට් එකට ඇතුළත් වෙන්න පුළුවන් ගුවන් ටිකට් පතක් තියෙන මගියෙකුට. ඒ වගේම මගීන් පිටරට ඉඳන් එනවනම් ඔවුන්ගේ ඥාතීන්ට ටිකට් එකක් අරගෙන ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ මුවාවෙන් විශාල තරව්කරුවන් පිරිසක් ගුවන් තොටුපළට ඇතුළත් වෙනවා. ඉතින් අපිට මේක නවත්තන්න බෑ, අපිට ඇතුළට යන්න දෙන කාරණේ. මොකද ඒක අයිතියක් තමන්ගේ ඥාතියෙක් කවුරු හරි එනකොට කියනවා මගේ ඥාතියෙක් එනවා කියලා ටිකට් පතක් අරගෙන රුපියල් 100 ටිකට් පතක් අරගෙන ඇතුල් වෙනවා. නමුත් ඇතුල් වෙලා එතනදී විවිධ තරව්කාරී වැඩ කටයුතු කරනවා. කවුරු හරි එනකොට ඵලෙම්ම ඇවිල්ලා එයාගේ බෑග් එක අරන් ගිහිල්ලා දානවා ටැක්සියකට, ඒකට නංවනවා, මුදල් චේන්ජ් කරන්න කතා කරනවා. ඉතින් මේ නිසා මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගුවන් තොටුපළේ පරිපාලනයට. මොකද එවැනි සංවිධානාත්මක වූ විශාල පිරිසක් මේ ගුවන් තොටුපළ එක්තරා ආකාරයකින් ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් මේ අයව නවත්තන්න පුළුවන් කොහොමද? මේ සඳහා අවශ්‍ය නීතියක් අපිට හරි නීතියක් නැහැ. අර පාදඩ ආඥා පනත අනුව එහෙම නිදැල්ලේ යම් පුද්ගලයෙක් යම් තැනක ගැවසෙනවා නම් පොලිසියට පුළුවන් ඒ අය වල්ලලා අධිකරණයට ඉදිරිපත් කරන්න. නමුත් රුපියල් 500ක තමයි වැඩිම දඩය. ඉතින් මේකෙන් මේ කාරණේ නතර වෙන්නේ නෑ ගරු කතානායකතුමනි. මම විශේෂයෙන්ම මේ පිළිබඳව අපේ මන්ත්‍රීතුමන්ලා දැනුවත් කිරීම සඳහා මම ගුවන් තොටුපළ පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් වාර්තාවක් ඉල්ලුවා. පහුගිය 2015 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් 2018 පස්වෙනි මාසේ 18 දක්වා මේ ගුවන් තොටුපළවල් තුල නිදැල්ලේ රැඳී සිටීමට අත්අඩංගුවට ගන්නා ලද තැනැත්තන්ගෙන් පෙරවැරදි 50කට වැඩි අයගේ සංඛ්‍යාව. ඒ කියන්නේ ඔක්කොම ගන්න ගියොත් 100 ගාණක් එනවා. මේ අය 50 වතාවකට වඩා මේ වැරද්ද කරලා එනවා යනවා. දඩ ගැහුම රුපියල් 500 දඩේ ගෙවනවා, ආපහු ඊළඟ දවසේ ආයෙ එනවා. ඉතින් එවැනි නඩු මම ඒක සභාගත කරනවා. ඒ පොලිස් ස්ථානාධිපතිතුමා කියනවා ඉහත නාමලේඛනයේ නම් සඳහන් තැනැත්තන් නිරන්තරයෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් වෙත ගොස් කුලී ගමන් සොයා ගැනීමත් මගීන් බඩු බාහිරාදී ඔවුන්ගේ ආරාධනයකින් තොරව වාහනය වෙත පටවා මුදල් ඉල්ලීම සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී මෙම තැනැත්තන් විසින් ගුවන් තොටුපළ තුළදී විවිධ අපරාධ සිදු කළ බවද පොලිස් ස්ථානයට වෙත වාර්තා වී ඇත. මෙම ක්‍රියාවන් පාලනය කිරීම සඳහා මෙම තැනැත්තන් නිරන්තරයෙන් අත්අඩංගුවටගෙන පාදඩ ආඥා පනතේ 3-1 අර්ථයේ නඩුපවරුන් ලබයි. මේ තැනැත්තන් හට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් නියම කරයි. එතෙහි ඒ වැඩිම, නමුත් මහේස්ත්‍රාත්තුමා 1500ම නියම කරන්නේ නැහැ. එහෙත් මෙම අයට නැවත ගුවන් තොටුපළ වෙත නිරන්තරයෙන් පැමිණීම සිදු කරයි. මොවුන්ට පෙර වැරදි සම්බන්ධයෙන් වුවද නීතිමය ප්‍රතිපදාන යටතේ පියවර ගැනීම අසීරු කරුණකි. සාමාන්‍ය වෙනත් වැරදි සඳහා පෙර වැරදි තියෙනවා නම් ඒ සඳහා ගත යුතු විශේෂ පියවර තියෙනවා. නමුත් මේ පාදඩ ආඥා පනත යටතේ එවැනි පියවරක් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මේක නවත්තන්න පුළුවන් කොහොමද කියලා. එසේනම් එසේ නැවැත්වීමට නම් අපි විශේෂ නීතියක් මේ සිවිල් ගුවන් සේවා පනත යටතේ ගේන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සිවිල් ගුවන් සේවා පනතේ 18 වගන්තිය සංශෝධනය කරලා 18A කියලා වගන්තියක් යොදවලා ගගන යාත්‍රාංගනය තුළ රැඳී සිටීම සඳහා යථා පරිදි බලය පැවරීමක් නොමැතිව එකී පරිශ්‍රවය තුළ රැඳී සිටිමින් පැමිණෙන හෝ පිටව යන යන් මගියෙකුට තැරව් කිරීමේ නියුතුව සිටින බවට හයවන වගන්තිය තුන්වන උපවග්ගාති අර්ථයේ පත්කරන ලද සේවා සැපයුම් කරුවෙකුගේ ගුවන් සේවා ආරක්ෂක සේවා සපයන සේවා නියුක්තියක් විසින් හෝ රාජකාරියේදී සිටින පොලිස් නිලධාරියෙකු විසින් සොයාගනු ලබන සෑම තැනැත්තෙකුටම ඒ වරදකට වරදකරුවන අවස්ථාවෝචිත පරිදි එම තැනැත්තා පොලිස් නිලධාරියා විසින් සිරභාරයට ගැනීම හෝ සේවා සැපයුම්කරුගේ ගුවන් සේවා ආරක්ෂක සේවා සපයන සේවා නියුක්තියක් විසින් අල්ලා පොලිස් නිලධාරියට භාරදීම හෝ කරනු ලැබිය හැකිය. ඒ අපි බලය දෙනවා එය අල්ලලා පොලිසියට භාර දෙන්න. එසේ වුවද පැමිණෙන විට හෝ පිටත යන යම් ගුවන් මගියෙකුට එම ගුවන් මගියාගේ පවුලේ යම් සාමාජික විසින් හෝ මිතුරක විසින් නැත හෝ තත්කාරිය සඳහා සේවා සැපයම් කරයෙකු විසින් බලය පවරා ඇති ආගන්තුක සත්කාර සේවයේ ව්‍යාපාරයේ ආගන්තුක සේවා සහායකයෙකු හෝ නියෝජිතයෙකෝ අනුනියෝජ්‍යෙකු විසින් ප්‍රවාහන පහසුකම් සැපීම නැවතීම් මේ පහසුකම් සැපීම හෝ ගමන් මළු හෝ භාණ්ඩ යම් වාහනයකට පැටවීම හෝ ඉන්බෑම වැනි යම් සේවාවක් සැපීම වරදක් සංයුක්ත නොවන්නේ. කියන්නේ නැත්තම් වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ පැවති ඥාතියෙක් ඇවිල්ලා හරි මිතුරෙක් ඇවිල්ලා හරි ඔවුන්ගේ ආරාධනය අනුව ඇවිල්ලා ඒ අයට උදව් වෙනවා නම් ඒ අය මේ වරදට හසු වෙන්නේ නැහැ. වරදට හසු වෙන්නේ ආරාධනයක් නැතුව අර බලහත්කාරයෙන් යම් ආකාරයකින් බලපෑමක් කරලා ඒ වැඩ කටයුතු කරන පිටස්තර පුද්ගලයන් සඳහා පමණයි. 107 වගන්තියේ 2 හා 3 උපවගන්තිවල විධ විධාන කුමක් සඳහන් වුවද මේ වගන්ති යටතේ යම් වරදක් සඳහා යම් තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුත්තක් ආරම්භ කරනු ලැබිය හැකි අතර එම තැනැත්තා වරදකරු කිරීමේදී රුපියල් 25,000කට නොවැටි දඩයකට හා හෝ මාස 6කට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩය හා බන්ධනාගත කිරීම යන දෙකටම ඔහු යටත් විය යුතුයි. නිසා අපි මෙතන බන්ධනාගාර ගත කිරීමේ වගන්තියක් අපි දාලා තියෙනවා. දඩේ රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ තුලින් මේ තරවකරුවන් මේ ආකාරයට නැවත නැවත මේ විදිහට ඇවිල්ලා මේ කටයුතු කිරීම වළක්වා ගැනීමට පුළුවන් වෙයි කියලා. මොකද අපිට නීතිය තුල තමයි අපිට මේ කාර්ය කළ හැක්කේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ එමෙන්මන්ට් එකේ මේ සංශෝධනය තුලින් අපිට ඒ පොලිසියට බලය දීලා ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ වෙත ඔවුන් ඉදිරිපත් කරලා මේ කරන මේ නීති විරෝධී කටයුතු මං හිතන්නේ 100%ක් අපිට කොයි දෙයක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. නමුත් 80%ක් 90%ක්වත් අඩු කර ගැනීමට අපිට පුළුවන් වෙයි කියලා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඒ නිසා මම මේ සංශෝධනය සඳහා ගරු සභාවේ මන්ත්‍රීතුමන්ලාගේ සහයෝගය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ අපි මේ ගුවන් තොටුපළ පමණක් නෙවෙයි විශේෂයෙන්ම රත්මලාන ගුවන් තොටුපළේ විශාල කොටසක් යාෆෝස් එකෙන් ගුවන් හමුදාව විසින් අද පරිහරණය කරනු ලබනවා. ඒ නිසා අපට රත්මලාන ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම අපහසු වෙලා තියෙනවා. නමුත් අපි ගුවන් හමුදාව සමග දීර්ඝ සාකච්ඡා ගණනාවක් පවත්වලා ඔවුන් එකඟත්වයට අරගෙන ඔවුන් අක්කර 25ක් පමණ අපට මුදා හැරීමට දැන් එකඟ වෙලා තිනවා. ඒ සඳහා අපි ඔවුන්ට අවශ්‍ය ඒ අංගණයන් සාදා ගැනීම සඳහා ගුවන් සේවා අධිකාරියේ මුදල් වලින් රුපියල් මිලියන 725කට වැඩි මුදලක් අපි එයා ෆෝස් එකට ගෙවනවා. ගෙවලා ඔවුන්ගේ තියෙන හැංගර්ස් වෙන තැනකට ගෙනහිල්ලා ප්‍රයිවේට් ජෙට්ස් වලට එන්න, අනිකුත් ෆ්ලයින් ස්කූල්ස් ඒ වගේ වෙනත් කාර්යයන් සඳහා ඒ ගුවන් තොටුපළේ කරන රාජකාරි කටයුතු වැඩි දියුණු කර ගැනීමට විශේෂයෙන් දැන් මඩකලපු ගුවන් තොටුපළ අපි ඉතාම උසස් අන්දමින් අපි සකස් කරලා තියෙනවා. මඩකලපුව ඒ වගේම තිරුකුණාමලේ පලාලි සඳහා දිනපතා ගුවන් යානා සේවය ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම අපි සකස් කරලා තියෙනවා. රත්මලානේ මේ කරන මේ දියුණුවත් සමගම අපිට ඒ වැඩ කටයුතු වඩාත් සාර්ථකව ඉටු කර ගැනීමට පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් අපේ ගුවන් මගීන්ගේ පැමිණීම වැඩිවන නිසා අපිට ඉතා ඉක්මනින් අපිට දෙවන ධාවන පතයක් පිළිබඳවත් අපේ අදහසක් තියෙනවා. නමුත් දෙවන ධාවන පතේ අපි පුළුවන් තරම් දුරට ජනතාවට අවම හානියක් වන අයුරින් සකස් කළ යුතු නිසා ඒ පිළිබඳව අපි විවිධ අධ්‍යයනයන් යෙදී සිටිනවා. බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවන ධාවන පතය කුමන ප්‍රදේශයකින් කළ යුතුද කියන කාරණය පිළිබඳව අපි මේ පිළිබඳ පුළුල් සාකච්ඡා පවත්වලා ජනතාවගේ අදහසුත් අරගෙන අපි ඒ පිළිබඳ අපිට එච්චරම හදිසියක් නැහැ. දැනට අපි බණ්ඩාරනායක ගුවන්තොටුපලේ අවුරුදු 20ක් ප්‍රතිසංස්කරණය නොකරපු ධාවන පතය අපිට පුළුවන් වුණා මාස 3කදී ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒ නිසා අපිට ඒ ධාවන පතයෙන් හුඟක් තවත් ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමගම මේ ගුවන්තොටුපළවල් වලට තියෙන ඉල්ලුම ඉතාමත් වැඩි වෙනවා. ඒ වගේම කියන්නට ඕන ගරු කථානායකතුමනි, මම මේ අමාත්‍යාංශය භාරගත්තයින් පස්සේ මේ ගුවන්තොටුපළවල ආදායම අපි ඉතා විශාල ප්‍රමාණයකින් අපි වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව ටෙන්ඩර් ප්‍රොසීජිය අනුව අපි මේ වැඩකටයුතු කරලා ලැබිය යුතු ආදායම් ප්‍රමාණය අති විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕන අපි 2015 ඒරෝනෝටිකල් ඉන්කම් එක උනේ බිලියන 3.7ක් විතර. 2016 එය 4.3 දක්වා වැඩි කරා. 2017 එය 4.6 දක්වා වැඩි කරා. එතන නොන් ඒරෝනෝටිකල් ඉන්කම් 2015 බිලියන 11යි, 2016 බිලියන 13යි, 2017 බිලියන 15.8යි. ඒ වගේම අනිත් ෆයිනෑන්ෂල් ඉන්කම් මේ විදිහට බලනකොට අපි 2015 අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගමේ සම්පූර්ණ ලාභය තිබුණේ මිලියන 816.8යි. අපි 2016 වෙනකොට අපි අර පාරදෘශ්‍ය භාවයකින් ඩියුටි ෆ්‍රී ෂොප්ස් දුන්නා. ඉස්සර කරේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් කැඳවලා දීලා තියෙනවා. 124% ටර්න් ඕවර් එකක් ගන්න. නමුත් මම ඒ ටික ඔක්කොම ටෙන්ඩර් කරා, දැන් 143% ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් හම් වෙනවා. ඒ අනුව අපිට එහි ආදායම 2016 බිලියන 6.9ක් බවට පත් කරගන්නට පුළුවන් වුණා. 2017 අපේ ප්‍රොෆිට් එක බිලියන 10.3යි. ඒ නිසා අපි එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සර්විස් එක අපි විශේෂයෙන්ම රජයට ආදායම් ලබා දෙන, ජනතාවට හවු රජයට බරක් නොවන ආයතනයක් බවට අපි පත් කරගෙන තිබෙනවා. ඒ වගේම සේවක සුබ සාධනය වෙනුවෙන් අපි ගෙසරේ මං හිතන්නේ අපි රුපියල් 100,000 ආසන්න බෝනස් එකකුත් අපිට දෙන්න පුළුවන් වුණා. අපි මේ ආකාරයෙන් ඉතාම සකසුරුවමින් යුතුව අපි මේ පාලනය කරලා අවශ්‍ය ලාභ අපි ලබා ගත්ත නිසා. ඒ නිසා අපි ඉදිරි කාලය තුළදී අපි මේ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අපි තවත් වැඩ කටයුතු රාශියක් ඉටු කරන බව මම ප්‍රකාශ කරන්න කැමති. ඒ නිසා මේ පනත සඳහා සියලුම මන්ත්‍රීතුමන්ලාගේ සහයෝගය ලබා දෙනස ඉල්ලා සිටිමින් මගේ මූලික කරුණු ඉදිරිපත් කිරීම අවසන් කරන. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දිනේදී ඉදිරිපත් කරන ලද මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පනත සංශෝධනය සම්බන්ධ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. මා එතෙන්දී ආරම්භයේදීම මේක ඍජුවම අදාළ අමාත්‍යවරයාට ප්‍රවාහන අමතිවරයාට මේක සිද්ධුව සම්බන්ධ නැති වුණත් මේක ප්‍රවාහනයට බලපාන නිසා දැන් ඊයේ මම පනත ගැන කතා කරනවා. ඊට කලින් මේක කතා කරන්න ඕනේ කියලා විශ්වාස කරනවා. ඔබතුමා දන්නවා කරු කතානායකතුමනි, ඊයේ ආණ්ඩුවෙන් වැඩි කරහ ඉන්ධන මිල වැඩි කරා. ආණ්ඩුව ඒ සම්බන්ධව තර්කයක් ඉදිරිපත් කරනවා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩිවීම ඊළඟට රුපියලාව ප්‍රමාණ වීම කියන කාරණා දෙක. ඒ කාරණා දෙකේ සත්‍යතාවයක් යම් ප්‍රමාණයකට තිබෙනවා. නමුත් මම දැක්කා කැබිනට් ප්‍රකාශකතුමා කියනවා මේ හැම පෙට්‍රල් ලීටරයකින්ම හැම ඉන්ධන ලීටරයකින්ම ආණ්ඩුව විශාල පාඩුවක් ලබන අය ඒ පාඩු ලැබෙමින් ආණ්ඩුව මේ සියල්ල කරන්නේ මුදල් ඇමතිවරයාත් කියා සිටියා ඊට කිතු අදහසක්. නමුත් ගරු කථානායකතුමනි මා සතුව තිබෙනවා මේ 2018 අප්‍රේල් 3 වෙනිදා කෝප්කාරක සභාවට අපි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කැඳවපු අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලේඛන. ඒ අනුව ගත්තොත් මම මේ එයයි කියන්නේ ඒ වාර්තාව පදනම් කරගෙන ඒ වාර්තාවේ තිබෙන කරුණු. ඒ අනුව ගත්තොත් එහෙම පෙට්‍රල් 92 ලීටරයක විකුණුම් මිල 117 වුණාට දැන් වැඩි වුණාට පස්සේ ඒක වෙනස්. මම මේ කියන්නේ එදා තිබිච්ච තත්ත්වය. විකුණුම් මිල 117 වෙන්නේ සැබෑ ඒ කියන්නේ කොළඹට ගෙනල්ලා වරායට ගෙනල්ලා එතනින් සියලුම දේවල් කරලා කොළොන්නාවට ගෙනල්ලා මේ බෙදා හැරීම දක්වන සියලු වියදම් එකතු වුණාට පස්සේ කරු කථානායකතුමනි ඒකේ සැබෑ වියදම පෙට්‍රල් 92 ලීටරයකට යන රුපියල් 72යි. 117ට විකුණන්නේ මේ හැම පෙට්‍රල් ලීටරයකටම ගහනවා බාණ්ඩ බද්ධ ගහනවා රුපියල් 27ක් රේගු බදු ගහනවා රුපියල් 12ක් ගුවන් සේවා බදු ගහනවා රුපියල් 5.64ක් ජාතික ගොඩනැගීම් බද්ධ ගහනවා 7.86ක් හැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45.50ක බද්ධක් ආණ්ඩු අය කරනවා. ඊළඟට ගත්තොත් එහෙම අපි පෙට්‍රල් 95 සුපිරි මේ සුපර් පෙට්‍රල් කියන එක 128ට විකුණන්නේ විකුණුවේ ඊයේ වෙනකන් ඒකේ සැබෑ වියදම 83යි. ඒකට එකතු වෙනවා බදු බාණ්ඩ බද්ද 27යි රුපියල් රේගු බද්ද 12යි ගුවන් සේවා බද්ද 5.80යි ජාතික ගොඩනැගීම් බද්ද 7.97යි රුපියල් 45.77ක් බදු සුපර් පෙට්‍රල් ලීටරයකට. ඒ කියන්නේ විකුණුම් මිලෙන් 35%ක් තුනෙන් පංගුවක් බද්ද තියෙන්නේ. දැන් අපිට වඩාත් බලපාන එක තමයි ඩීසල්. මොකද අපි දැක්කා දැන් පුද්ගලික බස් හතවලින් පවා දැන් මිල වැඩි කිරීම ඉල්ලා සිටින පටන් ගන්න තියෙන නිසා. දැන් ඔටෝ ඩීසල් ගත්තොත් එහෙම ඒකේ සැබෑ මිල සියලුම වියදම් අරියට පස්සේ සැබෑ මිල වෙන්නේ 72 රුපියල්. හැබැයි ඔබතුමාලා විකුණන්නේ 95ට ඊයේ වෙනකම්. හැම ඩීසල් ලීටරයකම අර විදියටම බදු ගියාම රුපියල් 23.43ක බද්දක් එකතු කරනවා. ඒ කියන්නේ හැම ඩීසල් ලීටරයක්ම ඔබතුමාලා දැන් විකුණන්නේ 24.7ක බදු එකතු කරලා. සුපර් ඩීසලුත් එහෙමයි. ඒ නිසා දැන් අපි කියන්නේ දැන් ආණ්ඩුව පසුගිය ආදායම් බදු පනත ගැනල්ලා එතනත් ජනතාව මත බර පැටවීමක් කළා. අනික ආණ්ඩුව අද ආර්ථිකය මෙහෙවන්නේ කරු කථානායකතුමනි රාජ්‍යංශයේ මෙහෙවන්නේ 10%ක් 12%ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක්. අනිත් භාණ්ඩවල මිල පෞද්ගලිකංශයෙන් හිතුමනාපට වැඩි කරගෙන යනවා. ඒ නිසා මිනිසු දැන් හැම භාණ්ඩකම මිල අතිවිශාල වශයෙන් වැඩිලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ලෝක වෙළඳ පොලේ මිල වැඩි වීමේ තර්කයත් රුපියල් අවා ප්‍රමාණ වීමේ තර්කයත් පාවිච්චි කරලා ඔබතුමාලා විතා වැඩි මුදල වැඩි කරනකින් මේ පෙට්‍රල් මිල වැඩි කරනකොට ඩීසල් මිල වැඩි කරනකොට දැන් ත්‍රිරෝද රතන රියදුරාගේ සංගමයේ මම දැක්කා අපි දැක්කා මාධ්‍ය අතරින් වල මැසේජ් වල රුපියල් 10කින් වැඩි කරනවා කියලා ත්‍රී වීලර් එක ආරම්භක කිලෝමීටරේ. දැන් 50යි තියෙන්නේ දවල් වලට 50යි 50ෙන් පටන් ගන්න එක 60 වෙනවා කියලා. ඒතරේ ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේක පාන් රාත්‍රලට බනිස් එකට බත් පාසයට පාව එකතු වෙනවා මේ වියදම. ඒ නිසා අපේ මූලික තර්කය තමයි ආණ්ඩුව මේ ලෝක වෙළඳ පොලේ රුපියල් අවා ප්‍රමාණ වීමයි කියන ප්‍රශ්නෙට මුවා වෙලා මේ බදු තමන් අය කරගන්න බදු අඩු කරගන්නේ නැතුව මම කියන්නේ බදු බිඳුව කරන්න කියලා. දාණ්ඩුව ගන්න ඕකේ ඔය අනිත් ඒ තර්කේනේ. ඒක බදු නැතුව රට කරන්න කියලාද ජනතාව මෙතන කියන්නේ කියලා අනිත් පැත්තට අහන්නේ. ඒ මොඩ තර්කයට යන්නේ නැතුව නමුත් ඔබතුමාට පුළුවන් ජනතාව මත අතිවිශාල වශයෙන් බරපැට වී තිබෙන අවස්ථාවකදී ආණ්ඩුව අය කරගන්න බදු ප්‍රමාණය යම් ප්‍රමාණයකට කෙටි කාලීනව කප්පාදු කරගෙන දැන් පෙට්‍රල් ලීටරකින් 45ක් ගන්නවා බද්ද. මේක 35ක් කරගත්ත කියලා බණ්ඩාකාරය වහන්න වෙන්නේ. එතකොට පෙට්‍රල් මිල වැඩි වෙන්නේ යම්කිසි සාධාරණ සුළු ප්‍රමාණයකින්. විශේෂයෙන්ම ඩීසල් මිල. මොකද පෙට්‍රල් මිල තමයි මෝටර් සයිකලයට බලපාන්නේ. ත්‍රී වීලරකට බලපාන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්ධන මිල වැඩි කිරීම කියන එක ඉතාමත්ම අසාධාරණ ලෙස ඔබතුමාලා වැඩි කරනවා
ලෝකවෙන්දපලේ කතාව විතරක් පෙන්නලා මේ කතාව කියන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලි මාණ්ඩුවට කියන්න කැමැති මේක ප්‍රවාහනය සම්බන්ධ විශේෂකුත් නිසා යම් ප්‍රමාණයකට අද කතා කරන්නේ. ඉතාමත්ම අසාධාරණ බරපටවීමක් ජනතාව මත කරනවා. ඒක මුලින්ම ආණ්ඩු අවධානයට යොමු කරන්න අවශ්‍යයි. මොකද ආණ්ඩු තමන්ගේ වේදන් කිසිවක් අපහාදු කරගෙන නැහැ. දැන් ජාතික ආණ්ඩුවක් නේ. ඇමති මණ්ඩලය නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ ඉන්නවනේ 70යි. හැබැයි තමුන්නාසලා ඒව 90 ගණන් කොහොම තියන් ඉන්නෝ? දැන් කොහොද ජාතික ආණ්ඩුවක් තියෙන්නේ? තමුන්නාසලා අමු අමුවේ ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ඇමති මණ්ඩල පවත්වාගෙන යනවා. ආණ්ඩුකම ව්‍යවස්ථා උල්ලංඝනය කරන රටේ ජනාධිපති අගමැති දෙන්නම එකතු වෙලා. ඒ වියදම් ඊට පස්සේ අපි විතර ප්‍රශ්න කරා. ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ඉන්න පුළුවන් ප්‍රමාණය අමාත්‍යවරු සංඛ්‍යාව 70යි කියලා. හැබැයි ආද මම ඔප්පු කරා එක අමාත්‍ය මම තමයි නම දැන් කියන්නේ අදාළ නැති නිසා සමහර ඇමතුරු ඉන්නවා විෂයන් දෙකක් තියෙනවා. එකක කැබිනට් ඇමති තවත් එකක රාජ්‍ය ඇමති. ඒ දෙකටම යාට වෙනම පෞද්ගලික කාර්යමණ්ඩල තිබෙනවා. ඒ කියන්නේ ඇමතිවරයා පඩි දෙකක් ගන්න නෑ එක විතරයි සියලුම අනිත් ඇමතුරු දෙන්නෙක්ට අදාළ කරන සියලුම වේදන්තික ලැබෙනවා. තමුන්නාසලේ එකක් අතඩු කරන්නේ නෑ. හැබැයි ජනතාව මත බරපටවනවා මේ තමන් ගන්නා මහ විශාල බදු බර කිසිවක් අඩු කරන්නේ නැතිව. දැන් මම කැමති මේ අද දිනේදී විවාදයට ලක් වෙන පනත ගැන යම් කිසි කරුණක් කියන්න. මේ පනතේ අඩංගුව සම්බන්ධ විවාදයක් නෑ. ඒක එකඟයි. නමුත් ඇමතුමාගේ අවධානයට යොමුලා තන මම දන්නේ නෑ. දැන් කටුනාග ගුවන්තොටුපළේ ගැටලු මේක තරාකරුවන් සම්බන්ධ ගැටලු ඔබතුමා ඉදිරිපත් කළා. දැන් මෙතන තවත් පොඩි පොඩි කරුණු කීපයක් මම කියන්න කැමති. විශේෂයෙන්ම ගත්තොත් මහ දැවන්ත සිගරට් ජාවාරම. මහ දැවන්ත සිගරට් ජාවාරමක් මේ කටුනාග ගුවන්තොට පළහරා ක්‍රියාත්මක වෙනවා කියන එක ජනමාධ්‍ය මගිනුත් පහුගිය දවස්වල ඉදලව කළ තිබුණා. මොකද ලංකාවේ සිගරට් මිල වැඩි. ඒ නිසා ලංකාව පාවිච්චි වෙනවා මේ සිගරට් ජාවාරමට කියලා. ඉතින් එතකොට එවැනි ඒ පුද්ගලයන් සාමාන්‍ය මේ මොනවාද අපි කියන අර හෑන්ඩ් ලගේජ් කියන එකක අරගෙන ආවත් ඔබතුමාලා ඉදිරිපත් කළ තියෙන දඩේ ගත්තොත් දැන් මේ ලිපිය ඊට පහළව දාලා තියෙනවා. සමහර අය يعني මේ ඒන තරවකරුව ප්‍රමාණය ගත්තට පස්සේ මොකද මේ සමාගම් වලින් කරන්නේ ලොකු ජාවාරම්කාර ආයතන වලින් රුපියල් 25000 කියන්නේ නිකන් ආප්පකන සල්ලි. ආප්පකන තරම් සල්ලි. දැන් ඒ නිසා දැන් මේ මහා පරිමාණ ජාවාරම්කරුව මම කියන්නේ ටැක්සි එකට මිනිහෙක් දාගන්න එක වගේ නෙමෙයි. දැන් මෙතන තියෙනවා සමහර يعني ඔබතුමා දැන් කිව්වේ 50කට වැඩි වැඩි කරපුවා ඉන්නවා කියලා. අතිවිශාල ඉන්දියන් ජාතික ප්‍රමාණයක් ඉන්නවා. ඔව්.
ඇත්තෙන්ම ඔය රේගුවෙන් පන්නන ඔය බහඬ පිළිබඳව අපිට බලයක් නැහැ. ඒක රේගුවෙන් තමයි ඒ අල්ලලා දඩේ ගහන්න ඕනේ. දැන් මේ පිළිබඳව අපි කැබිනට් මණ්ඩලෙත් සාකච්ඡා කරලා තියෙනවා ඔය දඩ ප්‍රමාණ වැඩි කිරීම සඳහා ඒක රේගුවට අයිති වෙන විෂයක්.
නෑ හරියම තුමා. නමුත් මේ තරවකරුව ඉන්නේ ඔබතුමාගේ ගුවන්තොටුපළේ. ඒ බිස්නස් එක ඒගොල්ලන් කරේ. ඒගොල්ලන් ප්ලේන් එක යන්නේ නැහැ. ඒගොල්ලන්ගා ඔක්කොම ටිකට්ස් ඔක්කොම තියෙන. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා පැය 3-4 ඉඳලා ඩුබායි ඉඳලා එන මිනිස්සු එක්ක වෙන වෙන ඈත් එක කලවම් වෙමින් මේක පටවනවා. සමහර අය පටවනවා, සමහර එළියට පන්නනවා. ඒකද මේ පුවත්පත් ඇතුලේ දව කළ දෙනවා. ගුවන්තොටුපළ නිලධාරීන් ඇහුවත් දන්නවා. දඩේ ගහන්න ඕනේ රේගුවෙන්ද නැද්ද කියන එක ගැන මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් සිගරට් ජාවාරම ඔබතුමාගේ ගුවන්තොටුපළේ සිද්ධ වෙන විශාලම ජාවාරම් වලින් එකක්. ඒක ගැන ඒකත් එක බලද්දි තමයි මම කිව්වේ මේ දඩය ඔවුන්ට නිකන් hina යන දඩයක් කියලා. මොකද ඔවුන් අය කර ගන්නා මහ විශාල මේ ආදායම් ප්‍රමාණයක ගත්තට පස්සේ ඊළඟට මම කියන්න කැමති ඒ නිසා මේ තරවකරුවන් මර්ධනය කරන්න දඬුවම් කරන එක හොඳයි. ඔබතුමාගේ පනතට ඒ නිසා අවුල මම අපිට විවේචනයක් නැහැ. නමුත් මම කියන්න කැමති මේක ගුවන්තොටුපළ සම්බන්ධ කාරණාව නිසා පළවෙනි කාරණේ තමයි පහුගිය දවස් පහුගිය මාස දෙක ඇතුළතදී ගුවන්තොටුපළ තුළ සුවිශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් ඇති වුණා. ගුවන්තොටුපළ පැය කීපයක නතර වෙන මට්ටමකටම ගියා. එතකොට එතන එක ප්‍රශ්නයක් තිබෙනවා. දැන් හැම ඔබතුමා දන්නවා මේක රාජ්‍ය ආයතනයක්. ඒතර අර සමහර ඇඟලුම් කර්මාන්ත ශාලා පාලනය කරන විදිහට තමයි අපේ ගුවන්තොටුපළත් දැන් පහුගිය කාලේ ඉඳලා පාලනය වෙන්නේ. ඒක තමයි කරු කතානායකතුමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවල අපි දන්නවා ඉහළ කලමනාකාරීත්වයට උපරිමව ගෙවනවා. ඒගොල්ලන්ගේ වැටු ගත්තොත් එහෙම සමහර බැංකුවල සභාපතිට වඩා වැඩි සමහර ගාමන්ටවල ජෙනරල් මැනේජර්ලගේ වැටුප. සීනියර් මැනේජ්මන්ට් එකේ වැටුප. සමහර ෆැක්ටරි එකේ ඉන්න මේන් මැනේජර්ගේ වැටුප. ඔහුට ගෙවනවා උපරිමට. ඊට පස්සේ ගෙවලා පහළ සේවකයන්ව ඉතාම බරපතල විදිහට සමහර අයිතිකාරට වඩා පලාපලා වැඩ ගන්න අර අර ග්ලෝරිෆයිඩ් ස්ලේව්ස් ටිකක් හදනවා. දැන් ගුවන්තොටුපළ වෙලා තිබෙන්නේ ඉහළ කළමනාකාරිත අපි අපි කෝප් එකෙත් මේක ප්‍රශ්න කරා ශ්‍රී ලංකා න්‍යායාලයෙන් සාමේ දෙකම ගැන. ඒ ගැන මම ලොකු විවාදයක් ඇති කරගන්න යන්නේ නැහැ මේ වෙන විශ්යක් නිසා. ගුවන්තොටුපළ තුළ විශාල සේවක අසහනයක් තිබෙනවා. ඒ නිසා තමයි පහුගිය මම හිතන්නේ කොළඹ ගුවන්තොටුපළ වැසේ කඩනා ගුවන්තොටුපළ වැහෙන මට්ටමට ආවා. වෘත්තීය සමිති ප්‍රශ්නයක් ඒක. ඉතින් අවසාන වෙලා තියෙන දේ තමයි ඒ විසඳලා තියෙන්නේ පහළ ශ්‍රේණිවලයට වැටුප් වැඩවීම සහ විශේෂයෙන් උසස් වීම ක්‍රම නැහැ. විශ්‍රාම යන්න වෙන්නේ සමහර අයට ඒ තනතුරේම කියලා තමයි ඒ සේවකයන් අපිට කියන්නේ. ඒ වෘත්තීය සමිති කියන්නේ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා අර ගාමන් ක්‍රමයට ඒ ගුවන්තොටුපළ පාලනය කරන්න හදන්න එපා. මොකද අපි දැක්කා
ඇත්තෙම ගාමන් ක්‍රමයට නෙවෙයි ගුවන්තොටුපළේ සාමාන්‍ය සේවකයෙකුගේ ඇවරේජ් පඩිය රුපියල් 70,000යි. සභාපතිතුමාගේ පඩිය රුපියල් 96,000යි. හරිද? එහෙම මේ විශාල පරතරයක් නැහැ. ඉතින් ඔබතුමා බැලුවොත් එහෙම ඒ ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂ එක්ස්පර්ටිස් තියෙන අය ගන්නව නම් දැන් ඔබ දන්නවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපිට ගන්න බෑ මිලියන එකක් පඩි දෙන්නේ නැතුව. මොකද ඒකට පයිලට් කෙනෙක්ම ගන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල පයිලට් කවුරු මිලියන 10ක් විතර ලැබෙනවා. ඉතින් ඒ වගේ විශේෂිත රැකියා සඳහා අපිට එහෙම ගන්න වෙනවා. ඒ මිසක් මං හිතනවා ගුවන් සේවා අධිකාරියේ සඳහා පල්ලැහැ තලයේ අයට සහනය සලසන තැනක් නැහැ. ඔය ස්ට්‍රයික් එක ඇති වුණේ එක දවසෙන් ඉල්ලුවා වහාම ලක්ෂයක් වුණ කියලා බෝනස් එක. එක දවසයි අපිට කාලය දුන්නේ. ඉතින් ඒකත් ඔබතුමා පිළිගන්න ඕනේ. එක දවසක් ඇතුළත අපිට මේ තීරණ තීන්දු මුදල් පිළිබඳව අපිට ගන්න පුළුවන් නැහැ. නමුත් අපි ඒක ලබා දුන්නා. නමුත් ඒක ඉතාම අසාධාරණ දෙයක් කරේ. මොකද ලංකාවේ ගුවන් තොටුපළවල් පිළිබඳ තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ කරා. ඒක තමයි වෘත්තීය සමිති කරේ.
හොඳයි. මේ නමුත් මං ඉතාමත් පැහැදිලි කියන්නේ මම කාලයක් තිස්සේ දන්න කරුණක් සමම් කියන්නේ උසස් වීම ක්‍රමවේදයක් ඇතිකම පිළිබඳව 70,000 වෙන්න පුළුවන් වැටුප. නමුත් ඕක අර හැම වෙලාවෙම සංසම්ද මිනිසුන්ට 70,000 කවම මිනිසුන්ට ලොකුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි මොකද ගුරුවරයෙක්ට හම්බෙන්නේ රුපියල් 35,000 40,000 නිසා. නමුත් ඔබතුමාට කියන්න ඕන කම තිබෙනවා මේ අර එතන තියෙන ඒ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය අරක තමයි. මට ඕන තරම් උදාහරණ කරන්න පුළුවන් ওই දෙකේම කොහොමද ඉහළ කළමනාකාරීත්වයේ ඉතා ඉහළ මට්ටමට පරපසාද ගනිද්දී පහළ අයට ඉතාම අසාධාරණ ලෙස මේ වෙන්නේ. මොකද කවුරුත් නැතුව යාතර දුවන්න බෑ. ඔක්කොමලා අවශ්‍යයි. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ සේවක සේවිකාවන්ගේ උසස් වීම පිළිබඳ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා.
ඕඩර් ප්ලීස් මේ අත්වෙන් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසෙන්ට පැමිණ ඇත.
ඊට පස්සේ ගරු ඇමෙත් කතා මේ සභාපතිතුමනි මා ගුවන්තොටුපළේ තියෙන ඉතා ජනතාවට බලපාන කුඩා අඩුපාඩුකම් ප්‍රමාණයක් කියන්න. මොකද ලොකු ඒවා කිව්වට විසඳන්නත් ඔබතුමාටත් අමාරු නිසා එකක් තමයි දැන් සාමාන්‍ය ජනතාව මුදින එක ප්‍රශ්නයක් මම පුවත්පත්වලත් වාර්තා කරලා තිනවා පාර්ලිමේන්තු පුස්තකාලයෙන්. ඇත්තටම ඉතා වටිනාතරතුරු ප්‍රමාණයක් මට සොයලා දුන්නා. ඒවත් එක මම කියන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය මගින්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි ඔවුන්ට පාවිච්චි කරන් තිබෙන වැසිකිළිවල ටොයිලට්ස් වල වතුර නැහැ. බිඩේ ෂවර්ස් ගලවලා තියෙන්නේ. මා ළඟ මේ පුවත්පත් දැන්වීම තියෙනවා. ඒ කරාම ගලවා ඇත කියලා ගහලා තියෙන්නේ. ඒතර එක සිද්ධියකුත් වුණා පුවත්පත් වාර්තා කරා. එක දඹදිව ගිහිල්ලා දඹදිව යන්න එන අම්ම කෙනෙක්ට ඒ වැසිකිළි යන්න වුණාම අපේ රටේ මිනිස්සු පුරුදුලා නැහැ ටොයිලට් පේපර්ස් පාවිච්චි කරන්න. ඔවුන් පුරුදුලා තියෙන්නේ වතුරත් එක්ක. ඉතින් ඒ නිසා ඒ ස්ථානයේම ඒ අම්මට වෙච්ච කරදරයක් ගැන හේතුව තමයි තමුන්නාසලා සාමාන්‍ය ජනතාවට යන තියෙන වැසිකිළිවල වතුර පහසුකම් ගලවලා තියෙන. මොකද්ද මේ ලැජ්ජ නැත්? මං කියන්නේ මම මේක ගන්නෙත් නෑ. මේක පොඩි දෙයක් නං පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. මං ඊට පස්සේ ඒක පරික්ෂා කළා. ඉතින් ඒ නිසා ඒක තමයි තාත් හේතුව කියලා තියෙන මිනිස්සු කකුල් සෝදනවා කියලා. මිනිස්සුන්ගේ අයිතියන්නේ කකුල් සෝදගන්නේ. මිනිස්සු එතන එන්නේ නාන්න නෙමෙයි. ඒ නිසා අඩුගානේ ඔබතුමා මේ
ලොකු කතා කිව්වට වැඩක් නෑ ඔබතුමාගේ ආයතනය බලන්න මේ ප්‍රශ්න ගැන බලන්න කියයි. මොකද මේ ලංකාවේ මිනිස්සු සාමාන්‍ය ජනතා මේ ඊළඟ තමයි Wi-Fi ප්‍රශ්නේ. දැන් මමත් ඔය ගුවන්තොටුපළට ගියාම බලලා තියෙනවා ඕකේ Wi-Fi කනෙක්ෂන් එක ලබා ගන්න. තමුන්නාස්ලාගේ නොමිලේ Wi-Fi කොහෙත් නෑ අඩු ගානේ ගුවා. ලෝකේ තියෙන දුර්වලම ගුවන්තොටුපළෙත් දැන් Wi-Fi සර්විස් එක තියෙනවනේ. දැන් කටුනායක ගුවන්තොටුපළේ ටර්මිනල් දෙකටම තියෙන්නේ Wi-Fi මේ පොයින්ට්ස් දෙකයි. තමුන්නාස 1000 ටෝක්ස් තමයි තියෙන්නේ ගුවන්තොටුපළේ ලොක් කොහෙම හම් වුණා. ආද අගමැතිතුමාගේ කතාව තියෙන්නේ මේක මේ අඟහරු ලෝකෙට ගෙනියන්න. Wi-Fi පොයින්ට් දෙකයි තියෙන්නේ. ඒකටත් පාස්වර්ඩ් එක ඉල්ලගන්න බෝඩින් කාඩ් එක ස්කෑන් කරගන්න පොලිමේ ඉන්න ඕන. ඉතින් විදේශිකයන් ලංකාවට යනකොට එනකොට පුදුමාකාර සනීපදායක හැඟීමක් තමයි ඇති වෙන්නේ. මොකද දැන් මේ නිකන් කෝපි කඩේකට ගියත් Wi-Fi පාස්වර්ඩ් එකක් හම්බ වෙනවා. බිලේම තියෙනවා ඒක. ඒ නිසා ඒක හදන්න මේවා තාම ප්‍රාථමික දේවල් මේ අපි කියන දේවල් මේවා මේ වෙනුවෙන් පඩි ගන්න පිරිසක් ඉන්නවා ඔබතුමාගේ ආයතනෙ. ඊළඟ තමයි මේක ගුවන් තොටුපළේ ප්‍රශ්නයක්ම නෙමෙයි නමුත් ඔබතුමාත් ආයතනය යටතේ සිද්ධ වෙන දෙයක් නිසා දැන් පහුගිය දවස්වල වැඩි මාධ්‍යත් වාර්තා කරා මේ ශ්‍රී ලංකා විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එන අයට බෑග් නැති වෙනවා කියලා. ඉතින් බෑග් නැතිවීම පිළිබඳව යම්කිසි දූෂිත පිරිසක් ඒක හොරකම් කරනවද නැත්නම් නැති වෙච්ච බෑග් හොල දෙන උනන්දු වෙන්නේ නැති ප්‍රශ්නයක්ද කියන එක ගැන ඔබතුමාට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ මේ වගකීමත් ඍජුව නැතත් ඒක ආයතනයත් එක්ක සම්බන්ධ නිසා මම ඒ කරුණ ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේම පසුගිය කාලේ ඔබතුමා යම් ප්‍රමාණයකට කියන්න උත්සාහ කළා. දැන් මේ පුවත්පත වාර්තා කරලා තිබෙනවා ඔබතුමාගේම හිතවත් දේශපාලන නායකයෙක්ගේ සම්බන්ධ පුවත්පතක් සත්හඬ පුවත්පත අපි අහලා තියෙන විදිහට එතුමලා වාර්තා කළා තියෙනවා මේ වැඩි ඈතක නෙමෙයි මිලියන 500ක අතයට ගනුදෙනු සිදුවන කටුනායක තීරුබදු පාපු සංකීර්ණ ඒකාධිකාරී ඉන්දියාවට කියලා. දැන් මේකේ අතයට ගනුදෙනු සම්බන්ධව මේක අපි දන්නවා ඩියුටි ෆ්‍රී ෂොප් එකක් ටෙන්ඩර් කිරීම සම්බන්ධ ගැටලුව මම මේ ගැන කියන්නේ නැහැ. නමුත් අවසානයේ වෙච්ච දේ මොකක්ද? දැන් මේකේ වෙච්ච ගනුදෙනු ගැන අපි දන්නේ නැහැ. සමහරට මහානාම තරම් මහානාම තව මහානාම කෙනෙක් ඉදින් දෙනකල අපි දන්නේ නැහැ. නමුත් මේ ඩියුටි ෆ්‍රී ෂොප් එක නීත්‍යානුකූලව නිසි වෙලාවට ලබා නොදීම නිසා ගුවන්තොටුපළට වෙච්ච පාඩුව කවුද වගේ කියන්නේ? දැන් හොරකම පැත්තක තියන්නකෝ. හොරකම කවුරු හරි අරන් ඇති. දැන් දීලානේ. ඒ ටෙන්ඩර් එක හරි වෙලාවට නොදීවීම නිසා මාස 10කට ආසන්න කාලයක් එක වහලා තිබුණා. අපි කියන්නේ අර සමාගමට දෙන්නේ මේ සමාගම අපිට කොහොමත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මාස 10කට වැඩි කාලයක් වසා තිබුණා. එතකොට ඒකෙන් ආණ්ඩුවට ගුවන්තොටුපළට එන්න තිබෙන ආදායම නැති වීම කවුද වක් කියන්නේ? ඒස හරි පැහැදිලිව තියෙන දේ තමයි මේවයි වෙන දේ තමයි කරු සභාපතිතුමනි මේ රටේ ඒ කියන්නේ හොරකම් කරන්න තමන්ට ඕන කරන ගාණ දෙන්නේ නැතිනම් මොකද්ද කරන්නේ? ඒ ආතනේ හරි මිදවට්ටනවා. අපි දැක්කේ ඒක ආයුර්වේද සංස්ථාවේ ආරුත සංස්ථා සම්පූර්ණයෙන් බිඳුවට බැස්සුවා සභාපතිවරයා. සේවකව වහලුවට නැගලා උද්ඝෝෂණය කළා එලෙව්වා. ඒත් අයින් කරේ නැහැ. කියන්නේ සංස්ථා වැටුණත් තමන්ගේ මිනිහා තියාගන්න. මහා බැංකුව වැටුණත් තමන්ගේ මිනිහා තියාගන්න. ඒකම තමයි මේකේ උනේ. තමන්ට හරියට කුට්ටිය ගන්න නැකන් දුන්නේ නැහැ. දැන් කුට්ටිය ගත්තේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්. අපි අහන්නේ කුට්ටිය නැති වුණාට මේක මාස 10ක් මෙතන ස්පේස් එක නිකන් තිබුණා. ඒකෙන් අහිමි වෙච්ච ආදායම කොච්චරද? ඒ නිසා ගුවන්තොටුපළ අධිකාරී ගුවන්තොටුපළ පාලනයට සම්බන්ධ බරපතල චෝදනාවක් මෙතන තිබෙනවා. ඒ වගේම තමයි මම ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. දැන් ඔබතුමාලා ගුවන්තොටුපළ සංවර්ධනය කරනවා කියලා කියන අපි දැනගන්න කැමතියි. දැන් ඔබතුමාගේ පිළිතුරු කතාවේදී කියන්නේ මට ලොකු වෙලාවක් නැහැ. ධර්මහිත ඔබතුමාලා මුල් ගලක් තියලා තියෙනවා. නමුත් ඒ ඉදිකිරීම කටයුතු සැලකුතු කාලයක් ප්‍රමාදවත් මගේ දැනීම හැටියට ඔය ගුවන්තොටුපළ හදලා තියෙන්නේ 160ක වගේ ජනතාවක් හසුරවන්න මිලියන 6ක් වගේ. ඔබතුමා දැන් කොහොම මිලියන 9.9ක් කොහෙද මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දේ එක මිලියන 16ටයි. ඒතර අනිවාර්යයෙන් මේක පුළුල් කිරීම අවශ්‍යයි. ඉතින් පුළුල් කිරීමේදී එක පැත්තකින් ප්‍රමාදයක් තියෙනවා. ඒ වගේම ඒකට ජයිකයකෙන් දෙන ජයිකකෙන් එකට දෙන ණය පිළිබඳව විශාල
ගැටලුවකුත් තිබෙනවා. මිලියන 49ම يعني බිලියන 49මට ඇස්තමේන්තු කරපු එකක් බිලියන් 72කට ගිහිල්ලා තියෙනවා කියලා පුවත්පත් වාර්තා කළා
තිබෙනවා. පැහැදිලි කළා දුන්නේ මේ ප්‍රශ්නය ගැන.
අමතුමා මම කියන්නේ ඔබතුමා කතා අධිකාරිය මට 11 මාර්තාව මීටින් එකක් තියෙන නිසා ඒ නිසා අපි කියන්නේ මේක වංචාව සම්බන්ධ ප්‍රශ්න එකක්. මම මේ වංචා ගැන ගොඩක් කතා කරන්න යන්නේ අද. නමුත් මම මතු කරන දේ තමයි දැන් මේක එහෙට මෙහෙට වෙලා මොකද මේක ඒක ජපානයෙන් සමහරටilla වෙන්න පුළුවන්. අර ඉතාමත්ම අර්බුදිර ලක් වෙලා තිබෙන මහනුවර අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටස ඉදිරිපත් ඉදි කරන්න යන ජපාන සමාගමටම තමයි මේ කොන්ත්‍රාත් එකක් ලබා දෙන්න කියලා ජපානයේ කියන්නේ කියලා තමයි පුවත්පත් වාර්තා කරන්නේ. ඔබතුමා ඔබතුමා
කැබිනට් මණ්ඩලයෙන් එක අවලංගු කරේ. ඉතින් ඔබතුමා ඒක අනිත් පැත්තට හරවන්න එපා. අපි හරි වැඩක් කරාමත් ඒකත් වැරදි කියලා කියනවාද?
නෑ. ඒක නෙමෙයි මම කියන්නේ. ඔබතුමාලා අවලංගු කළා. දැන් මහලුවරුනේත් ඒකනේ. මහනුවරත් අවලංගු කරා. හරිද? මම ඇත්තටම මේ විවාදයට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මට කියන්න ඕන කම තිබුණේ අර ඩියුටි ෆ්‍රී ෂොප් එකේ ප්‍රශ්නේ ඇදුණේයි කුට්ටිය පිළිබඳ ප්‍රශ්නේ නිසා. දැන් කුට්ටිය පිළිබඳ ප්‍රශ්නේ නැතත් මාස 10ක් ආණ්ඩුවට ආදායම ලැබුණේ නැහැ. එක. මං අද දූෂණ වංචා ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නේ නිසා මොකදලා තියෙන්නේ? මේකෙත් වෙලා තියෙන දේ තමයි ටර්මිනල් එක හැදෙන්නේ නැහැ. එතන තියෙන්නේ කුට්ටිය පිළිබඳ ප්‍රශ්නේ. ඒ කුට්ටියෙන් කොටසක් ජපානටත් සම්බන්ධයි. ඒක අපි දන්නවා. ජපානයේ ඔය සමාගම උස්සන්න කලන්නේ කියන එකත් ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් දැන් මේ වැඩේ කරෙන්නේ නැහැ. ඒ නිසා මිලියන 6ක් ගන්න පුළුවන් එයාපෝට් එකේ දැන් මිලියන 10ක් එනවා. ඒ නිසා ඉඩ නැහැ. ඒක නිසා මම කියන්නේ අර මොකද්ද ඩියුටි ෆ්‍රී ෂොප් එක ප්‍රමාද වෙච්ච හේතුව නිසාම තමයි මේක ප්‍රමාද වෙන්නේ කියන එකයි මට කියන්න ඕන කම තියෙන්නේ. ඒ වෙනුවට මේක හදන්න කියන එක තමයි අපිත් ඔබතුමාට කියන්නේ. හදන්න එපා කියලා නෙමෙයි. ඊළඟට මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මාබිම පුවත්පත වාර්තා කරලා තියෙනවා 2017 දී මේ වෙච්ච දෙයක් මේකට විග්‍රහන වාතාවකුත් අපි ගත්තා මේ ඔඩිටර් ජෙනරල්ගෙන් අනුමත කැබිනට් මණ්ඩලය අනුමත කර මුදලට ඉක්මවලා ඔබතුමාගේ ගුවන් සේවා අධිකාරිය මේක අවුරුදු කීපයකට අවුරුද්දකට දෙකකට කලින් අවුරුදු දෙකකට කලින් වෙච්ච දෙයක් ඇත්තටම නමුත් මේක හරියාකාර අවධානය ලක්ුණේ මේක පුවත්පතේ තිබෙන්නේ ගුවන් සේවා අධ්‍යක්ෂණාලුන්ගේ සමුළුවට කැබිනට් මණ්ඩලය අනුමත කළ රුපියල් මිලියන 2 මුදල ඉක්මවා වැඩිපුර මිලියන 4.8ක් වේදම් කළා කියන එක. ඉතින් අපි දැනගන්න කැමති කොහොමද එහෙම වෙන්නේ කියලා. මොකද ලොකු ලොකු තැන් වලින් ලොකු ලොකු විදියට නාසි වෙද්දී පොඩි පොඩි අයත් ඒ විදියට කරනවාද කියන එක ගැන දැනගන්න කැමති. අවසාන වශයෙන් ඔබතුමාගේ මේ විෂයට අදාළ නැතත් ඒක නිශ්චිත කරුණක් කියන්න කැමති. විශේෂයෙන්ම මිනිසුන්ට ලයිසන් ගන්න මෙඩිකල් ගන්න තියෙන නුගේගොඩ ප්‍රදේශයේ තියෙන මොකද්ද වෛද්‍ය ප්‍රවාහ මේ මෙඩිකල් ට්‍රාන්ස්පෝර්ට් මෙඩිකල් බෝඩ් එක තියෙන එතන එතන අතිවිශාල සදබදයක් තියෙනවා. අමතුමා කොයි දවස ගියත් එතන බලන්න පුළුවන් මහ විශාල පොලිමක් තියෙනවා. ඒ නිසා ඒක පුද්ගලීකරණය කරන්න නැතුව ඔබතුමා තව ආයතන කීපයක් ස්ථාන කීපයක් රටේ කොළඹ සහ අනිත් ප්‍රදේශවල ඇති කරන්න වහාම නැත්නම් එතන ඇත්තටම මේ
වේරහැරින් ඊයේ අපි තීන්දුව කරා ඒ අයට අක්කරයක ඉඩමක් ලබා දෙන්න වේරහැරටම ගෙනියන්න.
ඔව් ඒක හොඳ වෙයි අමතුමා දිගු කාලන පිළිතුරක්. නමුත් ඔතන බිල්ඩින් එක හැදලා ඕක වෙනකොට තවරු දෙක තුනක් යයි. අපි කියන්නේ ඔය උඩහමල ඩිපෝ එකේ මම හිතන ඉඩ තියෙනවා. මම දන්නේ ඒ වගේ තැන් හරි ඔබතුමාලාට මට වඩා අවබෝධයක් ඇති. ප්‍රායෝගිකව මේක තව මාසකින් දෙකකින් පටන් ගන්න පුළුවන් තැන්කට මේක පටන් ගන්න. මොකද නැතිනම් වෙන දේ තමයි මහ විශාල දුෂ්කරතාවයකට මිනිස්සු මුහුණ දෙනවා. ඒ නිසා ඔය කරුණු ප්‍රමාණය තමයි මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ පිළිතුරු කතාවේදී පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.